කාලෙක ලේසි නෑනේ එයාට බලන්න පුළුවන් නේද? නැත්තම් වෙන්නේ කොහොමද තායිදු වෙන්නේ කවුද? ඒක ඉන්නේ පොඩි විදිහට තමයි. ඔතොත් කියලා දාන්නේ.
අර එයාට ආයෙත් දින ෆොටෝ එක බලවද ඉන්නේ?
ඈ
ඒ ෆොටෝ එක මාපාවද ඉන්නේ ඇති ඉන්නේ.
මම මෙන්න මේකත් හිතාගෙන හිටියා පොතේ මේකට දාන්න.
හොඳට සිංගප්පූරුවන් හසනේ.
මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා නියම්.
චක්කුපාල. ඒ සෑඩසාවත් එක්ක බුරු පුජේ චාරි කරති.
ඔව්. ඉස්සරහටම කම්පියුටර් එක ගිහින්. කන්නඩ දාවද ගත්තම
සරලව මේ වාක්‍ය කීපයක් කතා කරන වාක්‍ය ගැන අපි කතා කරමු. ඊළඟ මෙන්න ලියන ඊළඟ යෙදීම විදිහට ප්‍රථම විභක්තිය ඊළඟ යෙදීම. මෙන්න මේ යෙදීම උඩවලදී පටලා ගන්න තැන. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන අවධානය යොමු කරන්න. මේ කියන යෙදීම සම්බන්ධව මේ මුලින්ම තියෙන යෙදීම සම්බන්ධව ඒක තේරුම් ගන්න. ප්‍රථම විභක්තිය ඊළඟ යෙදීම. මන්දිර තියෙන්නේ ධාතු දෙකේ නම් දෙක. එහෙනම් පාලියෙන්ගේ ධාතුවක් කියලා ලකුණ පෙන්නන්න මේ විදිහේ ලකුණක් දානවා. ඒකත් දැනගෙන තියෙන එක හොඳයි. වර්ගමූලයේ වගේ මේකෙන් එතකොට කියවෙන්නේ මේක ධාතුවක් කියලා. ධාතුවක් කියන්නේ ක්‍රියාවේ ක්‍රියාමූලය. ක්‍රියා ප්‍රකෘති කියලා කියන බලන ක්‍රියාවක මුල්ම ස්වභාවය. ඔකට කොටස් එක තියලා තමයි ක්‍රියාපදයක් හැදෙන්නේ. ක්‍රියාවක මූලය ක්‍රියා මූලය කියන්නේ ඒ ධාතුවක්
ගමන් කරයි කිව්වොත් ඒකේ මූලය
නෑ. දැන් උදාහරණයක් විදිහට පච කියලා කියන්නේ ධාතුවක්. ඒකට තව කොටස් එකක් තියෙනවා පචති කියලා පදයක් එනවා. ඒක තමයි ක්‍රියාව. පච කියන්නේ ධාතුව.
නියම සිංහලෙන් කියන සංකල්පය
හර ධාතුව. ඒකට ඊ කොටසක් එකතු කරලා කරයි කියලා හැදේ.
තර කියන එක තමයි බූ කියන්නේ.
නෑ මේකේ අර්ථය වෙනම. තර කියන එක වගේ. බූ කියන එකේ තේරුම වෙයි කියන එක. හූ කියලා කියන එකේ තේරුම වෙයි කියන එක. ඒකෙන් හැදෙන ක්‍රියාපද දෙක තමයි මම ලියලා තියෙන්නේ හැබැයි භවති හෝති කියලා. දර ලියාගෙන කොහෙන්ද ලියාගන්නේ නැපා. ලියාගන්න ඕන මේක. මාතෘකා විදිහට ඊළඟ යෙදීම විදිහට ලියාගන්න. බූ හූ ධාතු වරි. බූ හූ
සංකේත
අර දෙක ලියාගෙන
සංකේත දෙක.
ඔව් සංකේත දෙක ලියාගෙන. බූ හූ ධාතු වරි. බූ හූ ධාතු වරි සැකසෙන ආඛ්‍යාත පද. ආඛ්‍යාත පද ඇති වාක්‍යවල. ඇති වාක්‍යවල ආඛ්‍යාත පූර්ණ පදය. වචන තේරුම් නැති වුණත් කමන්නේ ඒවා මොකක්ද කියලා දෙන්නම්. ආඛ්‍යාත පූර්ණ පදය ප්‍රථමාවෙන් යෙදී. ප්‍රථමාවෙන් යෙදී තේරෙන්නේ දෙවචන ගොඩක් තියෙනවා. ඒවා මොනවද කියලා අපි දැන් කරමු. ඒක තේරෙනවා. ඒක සෝ කියලා කියන්නේ හිතෙමි.
Thank you.
තෝ බුද්ධෝ භවිකති.
ස්වාමීන් වහන්සේ ලේකේට නම් ඇදන්නේ
නෑ හේත් දාන්නේ
හරි. එතකොට ඒකේ තේරුම හිතේනේ බුදු වෙයි කියන කාරිය තමයි. බුදු කෙනෙකු වෙයි වන්නේය කියලා කියනවා. තව සිංහලයේ අතරම ඒක ගැන විස්තරයක් කරනවා කරන්නේ. මේ වන්නේය කියලා කියන්නේ අනාගත කාල ක්‍රියාපදයක් නෙවෙයි. තේරුණාද? ඒක වන්නේ කියන සිංහල භාෂාවේදීම කිතක පදයෙන් හැදුණු ක්‍රියාපදයක්. ඒ නිසා වන්නේය කියලා අනාගත කාල වෙනම ක්‍රියාපදයක් නැහැ කියන එකයි විස්තර කරන්නේ.
වන්නේ නේ.
ඔව් නේ. අතරම තියෙන්නේ සිංහලයේ ඌයේය වෙයි කියන ක්‍රියාපද දෙක විතරයි. ඒකට අනාගත කාලය ගැන කියනවා නම් හෙට වෙයි කියලා කියනවා. තේරුණාද? ඒවා අපි දෙකෙන් ලොකු වෙනසක් තමයි නැහැ දැනට. ඒ වුණත් ඒක දැනගෙන තියෙනවා පාලි
භාෂාවේ.
ඈ වෙයි කියන්නේ එහෙම අල්ලස්සක් එන්නේ නැහැ. මම මෙහෙම කෙනෙක් වෙයි ඉස්සරහ. හරි ඒක තමයි කියන්නේ. ඒ නිසා තමයි අනාගත කාලේ වෙනම ඵලයක් නැහැ කියලා කියන්නේ. කිතකේකින් හැදුණු කිතක පදයක් කියලා කියනවා. වන්නේ කියලා වෙනම ක්‍රියාපදයක් නැහැ කියලා කියනවා. ඔය ගැන ලොකු විස්තරයක් තියෙනවා සිංහල ව්‍යාකරණ පොතේ ඒක පස්සේ කියවා ගන්න. මොකද උදාහරණයක් විදිහට ඒ දැන්ව පැහැදිලිව කියන්නේ ඒ පුරාණ සංනාගිය කියලා තියෙන්නේ දැන් පුරාණයේ තිබුණු පාලි පදවලට සිංහල තේරුම් දීපු පොත් තියෙනවා ඒකට සංනාගිය පොත් කියලා කියනවා. ඒ සම්න පොත්වලත් බවිස්සති හරි පචිස්සති හරි කියන එක ගැන කියන්නේ සිංහලෙන් දෙකම දීලා තියෙන්නේ හෙට පිසයි හෙට වෙයි කියලා. එහෙම නැත්නම් අර විදිහේ පදයක් දුන්නම අනිවාර්යයෙන් වන්නේ කියලා නේද? එහෙම පදයක් නැහැ කියලා ඒ සාධකතු ඒ කාරණා කියන්නේ. ඒ නිසා ඒ වන්නේය කියන එක ක්‍රියාපදයක් කියලා තරකන්නේ වෙනවා. අනාගත ක්‍රියාපදයක් කියලා තරකන්නේ මාත අපි පොඩි කාලේ විදිහට ඉගෙන ගත්තා. හරි කමන්නේ කොහොම හරි අපිට අර්ථය තේරෙනවා නම් ඇති ඉතින් ඒක කොහොම හරි කමන්නේ. එතකොට මේකෙදී පාලි භාෂාවේ වෙනම ක්‍රියාපද තියෙනවා අනාගත කාලෙට. දැන් භවිෂ්‍යති කියලා කියන්නේ අනාගත කාල ක්‍රියාපදයක්. එතකොට මේ වාක්‍යයේ තේරුම හෙතෙමේ බුදු කෙනෙකු වෙයි අනාගතයේ බුදු කෙනෙකු වෙයි කියන එකයි. එතකොට දැන් ඕකේ බුද්ධෝ සෝ කියන පදේ හොඳටම පැහැදිලි වාක්‍යයේ කර්තෘ පදේ. ඒ වගේ උක්ත පදේ. වන්නේ කවුද? හෙතෙමි. එතකොට දැන් බුද්ධෝ කියන පදේ තියෙන ප්‍රථම ආවේණික විශේෂණ පදයක්ද? සෝ කියන එක බුද්ධෝ කියන එකේ විශේෂණ පදයක්ද? විශේෂණ පදයක් නෙවෙයි. ඒත් විශේෂණ පදයක් කියලා කියන්නේ මේ දැනට ඉන්න කෙනාගේ විශේෂත්වයක් අංගවන පදයක්. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ කෙනා තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ. දැන් අපි හිතමු අද බෝසතාණන් වහන්සේ කෙනෙකුට අපි කියනවා දැන් අපි නාම වෙන බුදුසාණන් වහන්සේ කියන අපි හිතමු අපි ලොකු දානාවක් ගැන කියනවා අම්හාකං උපජ්ජායෝ අනාගතේ බුද්ධෝ භවිස්සති. අපේ උපාධ්‍යායන් වහන්සේ අනාගතේ බුදු වන්නේ බුදු වෙයි. හරි. එතකොට දැන් ඒකෙදි දැන් අපේ උපාධ්‍යායන් වහන්සේ කියන පදේට විශේෂණයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කියන පදේ. ඒක විශේෂණයක් වෙනවා දැනටම බුද්ධත්වයට පත් වෙලා ඉන්නකොට. පැහැදිලි නේද? දාම පත් වෙලා නැහැ. පත් වෙලා නැති පදයක් විශේෂණයක් කියන්නේ නැහැ. පැහැදිලි නේද? මේ පදේ තේන් නිසා කියන්නේ ආඛ්‍යාත පූර්ණ පදයක් කියලා. ආඛ්‍යාතයෙන්ම නැත්නම් ක්‍රියාපදයේ මේ වාක්‍යයේ තියෙන ක්‍රියාපදයේ අර්ථය සම්පූර්ණ කරන්න තියෙන පදයක්. පැහැදිලි නේද? සමහරව ඕක දානවා සෝ බුද්ධං භවිස්සති. ဒုတိයෙන් දානවා. අන්න ඒ නිසා මම කිව්වේ ඔතන ගොඩාක් අතලා ගන්න තැනක් කියලා. ওই යෙදීම තියෙන්නේ බෝධාතු පූධාතු එක. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕන මේ භූ ධාතුව. එහෙම නැත්නම් භූ ධාතුවකින් අවසන් වෙන ක්‍රියාපදයක් තිබුණා. කිතක පදයක් තිබුණා. ඒ තැනක මේ විදිය ආඛ්‍යාත පූර්ණ පදයකට ප්‍රථම පද දෙකක් යෙදෙනවා. තේරුණාද? අවම වාක්‍යයෙන් දෙකක් යෙදෙනවා. විශේෂණ පද නැතුව ආඛ්‍යාත පූර්ණයේ කියන තවත් ප්‍රථම පදයක් යෙදෙනවා. ඒකට මතක තියාගන්න ඕන ප්‍රථම පද දෙකක් යෙදෙන්න පුළුවන්. පුළුවන්න්නේ අන්නාරේ මේ දෙනවා. සමහර විට එකක් නැති වෙන්න පුළුවන් අධ්‍යාහාරයෙන් ගන්න කියන පිටලප්ප ගන්න තියෙන පුළුවන් නැත්නම් වාක්‍ය සම්පූර්ණ වෙදී අනිවාර්යයෙන්ම උක්ත පද දෙකක් දෙන්න ඕන. උක්ත කියන්නේ ප්‍රථම පද දෙකක් දෙන්න ඕන. ඒ දෙකෙන් එකක් තමයි ප්‍රධාන උක්ත පදය අනිත් එක ආඛ්‍යාත පූර්ණ පදය. ක්‍රියාවේ අර්ථය සම්පූර්ණ කරන්න යෙදෙන පදේ කියලා කියන්නේ. එතකොට මේකේ බුද්ධෝ කියලා කියන්නේ ආඛ්‍යාත පූර්ණ පදේ. තේරුණාද? නැත්තම් සෝ භවිස්සති කියවොත් ඒකේ තේරුමක් නැහැ නේද? ඔහුයි. එතකොට නිකම්ම කට්ටිය හිතනවා මේ කවුද මේ කියලා ප්‍රශ්නයක් අහන්න හිතනවා. ඔක කර්මයක් නෙවෙයි. මොකද බූ හෝ ධාතු කියලා කියන්නේ අකර්මක ධාතු. ඒවට කර්ම පද නැහැ. හරි නේද? වෙන්නේ මොකක්ද කියලා හෙමු. ඔහු වෙන්නේ මොකක්ද? එහෙම උත්තරයක් නැහැ. හරි නේද? ඒතර වෙයි කියලා කියන්නේ ওই දෙකේම තේරුම වෙයි කියන එක. ඒතර වෙයි කියන ක්‍රියාපදයේ අකර්මකයි. තේරුණාද? ඒ බූ හෝ ධාතු අකර්මකයි. කර්ම පද නැහැ ඒ වගේ. තියෙනවා නම් තියෙන්නේ ආඛ්‍යාත පූර්ණ පදයක්. ඒක තියන්න ඕන ප්‍රථම විභක්තිය. හැදෙන්නේ තව මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ඉන්න.
භවති බුහෝ කියන්නේ මේ ඔය දැන් අන්තිම ඉවර වෙනවා කියන භවිෂ්‍යති කියන එකත්
ඒකත් ඒක අනාගත කාලපදි. වර්තමානයේ නම් භවති. භවති කියන ක්‍රියාපදේ
අපි
සෝ බුද්ධෝ භවති.
අපි හොයාගන්න ඕනේ ආඛ්‍යාත ක්‍රියාපදයේ පූර්ණ පදයක් කියන්නේ. හොයාගන්න.
ඒකේ
දැන්
බලන්න ඕන ක්‍රියා වාක්‍ය දිහා බලන්න ඕන හෝති භවති කියලා තියෙනවද ක්‍රියාපදයේ? ඒ හෝති භවති කියන එකේ තව පද ගොඩක් තියෙනවා. හෝති හොಂತಿ හෝති හෝත හෝමි හෝම. ඊට පස්සේ ඒ අනාගතී එතකොට අහෝති අහේසු ඔය විදිහට අතීත කාල පද තියෙනවා. තව අනාගත කාලේ හෙස්සති හෙස්සන්ති මේ විදිහේ පද තියෙනවා. එතකොට ඒ පද පස්සේ ඉගෙන ගන්න පුළුවන්. දැනට වර්තමාන කාල පද ටික විතරක් තාම ක්‍රියාපද කෙරේ නෑ. ඒ ටික කළාම අපි කතා කරමු ඊට ටික. දැනට මතක තියාගන්න අරණිදී ධාතු වලින් හැදෙන ක්‍රියාපදයක් තියෙනවා නම් වාක්‍යයක. ඒ අවස්ථාවේ ඒ ප්‍රධාන උත්තර පදයට අමතරව ඒ ක්‍රියාවේ අර්ථය සම්පූර්ණ කරන්න ආඛ්‍යාත පූරණේ කියන පදයක් යෙදෙනවා. ඒකත් තියන්න ඕන ප්‍රථමයෙන්. ඒ ටික මතක තියාගත්තම ඒ ක්‍රියාපදයෙන් දැන් හිතන්න එපා. අපි තව වාක්‍යයක් හදමුකෝ. එතකොට තේරෙනවා උඹ.
දැන් හරි තේරෙන තෝරලා තියෙනවා. ආයේ කොටසක් කියවනේ. මේ භවති කියන එක. දැන් ආයන්නාරෙන් අපි දන්නේ නැහැ පාළි ඉඳ. ඒක භවිෂ්‍යති වගේ එහෙම එකක් කොහොමද?
ඔව් එහෙම.
බයන්නේ මේ පටන් ගන්න.
බොහෝ දහස්යෙන් පස්සේ ඒ ගැන හිතන්න එපා. ඒකයි මම කියන්නේ. දැන් ක්‍රියාපද ඉගෙන ගත්තාම ඊට පිට තේරුම් ගත්තා. දැනට තාමකින් ඒක දැන්
ඒක එක
වසරේ ඉඳන් 11 වසර එකක් ගැන හිතන්න ගියොත් මොකද වෙන්නේ? ඊටවත් තේරෙන්නේ නැහැ. එහෙම කියලා හිතන්න එපා. 11 වසරට වෙනනම් කවදාවත් යන්න බෑ කියලා. එහෙම හිතනවා නම් වැරදි. දැන් අපි එතෙන් ගියාට පස්සේ ඒක සරල දෙයක්. ඉගෙන ගන්න නැතුව ඉතින් තේරෙන්නේ නැහැ කොහොමද? ආපස්සට එන්නේ. ඒක නිසා දැනට තාම 1 වසරේ ඉන්නේ. අපි ඒක නිසා දැන් බලන්න ඕන අර ක්‍රියාපදේ විහාටික විතරයි. දැන් අතන ක්‍රියාපදයන් නොදා මේක විස්තර කරන්න බැරි නිසා ක්‍රියාපදේ දැන් මේ. තේරුණාද? එතකොට මේ ක්‍රියාපදය නොදා කියන එක ඔබ තේරෙන්නේ නැහැ නේද? ඒ නිසා ක්‍රියාපදේ දැන් මේ කියන හිතන්න එපා. මේ ගැන ඉස්සරහට එනවා අපම ඒකේ වගකීම මම බාර ගන්නවා මේ. ඒක තේරෙන්න කියලා දෙන එක. හරි. ඕකේ අපහු තව වාක්‍යයක් අපි ගමුකෝ. මම ගොවියෙකු වෙමි. මම ගොවියෙකු වෙමි කියලා තියෙනවා. ගොවියෙකු නෙවෙයි අතර මේක වාක් සිංහලක් වෙන ගොවියෙක් වෙන්න ඕන. දෙක උක්ත පදයක් වෙන්න ඕන. මම ගොවියෙක් වෙමි. හරිද? එතකොට ඕකේ මම කියන්නේ උක්ත පදය. ගොවියෙක් කියන්නේ ප්‍රථම පදයක්. තේරුණාද? වෙමි කියන්නේ අර හෝමි කියලා යෝග පාලි කියනවා නම් කියන්නේ හෝමි. තේරුණා? ඒක තේරුම මම ගොවියෙක් වෙමි. එතකොට ඔකේ බලන්න ඕන අර කූ කියන ධාතුවෙන් හැදුණු ක්‍රියාපදය තමයි හෝමි කියලා කියන්නේ. එහෙනම් මේකේ පද දෙකක් තියෙනවා. එතකොට මේකට කර්ම පදයක් නැහැ. මොකද හූ භූ කියලා කියන්නේ කර්ම පද නැති ධාතු. එහෙනම් මේකේ ගොවියෙක් කියන පදේ තියන්න ඕන. දැන් අපිට එන ප්‍රශ්නේ මම කියන එක ප්‍රථමයෙන් කියනවා කියලා තේරෙනවා. ගොවියෙක් කියන එක මේ ප්‍රථමාද ද්විතියාද? ඔන්න එන ප්‍රශ්නේ. තේරුණාද? ඒකවල තියන්නම ප්‍රථමාවේ. ඇයි මේකට කර්ම දේශනාව තියෙන විදිහට මේ දේ ව්‍යාකරණය හැදෙන්නේ නේද? ඒක බුද්ධ දේශනාව තියෙන්නේ එහෙම. ඒ නිසා ඒ අනුවනේ ව්‍යාකරණය හැදෙන්නේ. දරුවනේ
නැතුමුත්
කර්මයක් නැති වුණොත් කියන එක නෙවෙයි. ඔය ධාතු දෙකේදී විතරයි. ප්‍රධානම. ඔය ධාතු දෙකේදී තමයි ඔක වෙන්නේ.
ඒ නිසා තමයි නමයක් තියෙන්නේ.
පදේ ආලපන පදේ හැදෙන්නේ කොහොමද? ධාරක කියන එකම තමයි ආලපන පද හැදින විදිය. ආලපන පද ඒක වචනේ දෙකක් තියෙනවා. මං කිව්වා දරුව දරුවෝ කියලා දෙකක් තියෙනවා නේද? දරුවෝ දරුවෝ කියලා සිංහල දෙකක් තියෙනවා නේද? ඒ වගේ තමයි පාලියෙත් තියෙනවා ධාරක ධාරකා කියලා දෙකක්. මේ ධාරක කියන එක හැදින්නේ අර මං කිව්වා විභක් ප්‍රථම විභක්තියේ විභක්ති ප්‍රත්‍ය කෙලවරට එකතු වෙන්නේ සී කියලා පදයක්. ඒකට විවිධ වෙනස්කම් වෙනවා කියලා මම කිව්වා. එතකොට මේ මුල් පදේ හැදෙද්දී පළවෙනි පදේ හැදෙද්දී වෙන්නේ මේ සී කියන විභක්ති ත්‍ප්පේ ලොප් වෙලා යනවා. ඊදෙන්නේම නැහැ. නිකම්ම අයින් කරලා යනවා. එතකොට ධාරක කියන කෙනේ දැන් අකාරාන්ත ශබ්දය, ශබ්ද මූලය, ශබ්ද ප්‍රකෘතිය, ධාරක, බුද්ධ, මනුස්ස ඒ විදිහට ආයන්නේ. හැම එකම නෙවෙයි අකාරාන්ත පුරුෂලින්ද ඒවා. අකාරාන්තයි කියලා කියදිම තේරෙනවා. කෙලවරේ ආයමක් තියෙනවා. හරිද? එතකොට මේකත් අකාරාන්ත පදයක්. ධාරක කියලා කියන්නේ. එතකොට ඒකේ කෙලවරේ තියෙන ආයන්න ඊට පස්සේ කෙලවරේ එහා පැත්තේ විභක්ති ප්‍රත්‍ය එකතු වෙනවා කියන එක පෙන්නන්න ති අකුර දාලා මේක අයින් කරලා දානවා ලොප් වුණා කියලා කියන්නේ. එතකොට පදේ යෙදෙනවා හැමම ධාරක කියලා. හරිද? බහුවචන පදේ හැදෙද්දී ආයන්න කියලා එකතු වෙලා ධාරකා කියලා දීර්ඝ වෙලා පදේ හැදෙනවා. නම් පද දෙකේ හැටි විතරක් මතක තිබ්බනම් ඇති. මේ විදියයි සම්මේක කියලා.
ඒ මොනස කියන්නේ මේකයි.
ඔව් හේ කියලා කියන්නේ ආමන්ත්‍රණ පදයක්. එම්බා මිනිස්යය කියලා. එම්බා දරුවෝ කියලා අපි දැන් කෙනෙක් කියද කියන්නේ.
එදා මේ සීයේ වෙනකොට ඕනේ නේද?
ඔව් ඒ ප්‍රථමාවේ මේක ආරම්භනේ
ආලපණය වෙන්නේ සියන්න
ලොක් වෙනවා
ලොක් වෙනවා
එක්ක ලොක් වෙනවා එහෙම නැත්නම් ආයන්නක් වෙනවා ඒක වචනේ දීර්ඝ වෙච්චි
ඒක
බහුවචනේ කොහොමත් ආයන්නක් වෙනවා ප්‍රථමාවේදී ආයන්නක් වුණා ආලපණයේදී ආයන්නක් වෙනවා ඒ දෙකේ වෙනසක් නැහැ
බහුවචනේ
වෙනසක් නැහැ
දැන් තමයි
හරි අව ගැටු තියෙනවා අහන්න ඕන කියන්නේ නැති.
මම බලන්නේ. මම බලනවා තමයි ආයෙත්.
හරි. එතකොට මේ මොල් හතර අපි නිකන් කියාගෙන යමු. කොහොමද පද ටික හැදෙන්නේ? අතරම පද පහක්
තියෙනවා.
හරි. පුල්ලිංග අපාරාන්ත පදවල දෙකක්
තියෙනවා.
වෙන එකක් තියෙනවත් ඇති. ආම අපි ඉතර අනිත් ඒවා ගැන කතා කරන්නේ නැහැ නේ. දැන් අපි කතා කරන්නේ හරවම වටමින් මේ පුරුෂ ලිංග අයන්නේ ඉවර වෙන පද ගැන විතරයි දැන් අපි කතා කරන්නේ.
සාමාන්‍ය බහුවචනයේ දෙවෙනි පැති
ඔව්.
දරක් කියලා කියන්නේ.
ආ ඒක දාරක් නේ.
මුද්‍රණ දෝෂයක්. කියන විදිහටම නියත පිටාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඒ වගේ වෙනසක් තේරුණොත් අහන්න ඕනේ. තමර තමර ස්වාමීන් වහන්සේලා කියන්නේ අපි ගිහි මහත්තුරු එහෙම වන්දනා පොත් අරගෙන දැන් කියවනවා වගේ මුද්‍රණ දෝෂත් ඒ විදිහටම කියනවා කියලා. ඒ වගේ අපි එහෙම වෙන්න හොඳ නැහැ. කරන දේ අර අවබෝධයෙන් කරන්න ඕනේ. එනිසා මෙතන අතර අර වෙනස උනේ ධාරක කියන පදේ තියෙන කෙලවරේ තියෙන ආයන්න නම් මේ කරන් විතරයි අර පදේ යටින් ජීවි. හරි එහෙනම් ඇති නේද මේක තේරුම් ගන්න. ධාරක
දරුව නුඹ ගමට යකි. යකි කියන්නේ බුද්ධ භවත් බුදුරජාණන් වහන්සේ භවත් තේරුමක් එක්ක කියමු බලන්න. බුද්ධෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන එකයි. බුද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේලා. එතකොට ඔකේ අර්ථයත් එක්කම අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. දැන් ඊළඟ දවසේදී මම බලාපොරොත්තු වෙනවා ප්‍රථමාවයි ආලපණියයි ဒုတိයාවයි. දැන් අද ဒုတိයාවට පොඩ්ඩක් කියන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වුණොත් ඒ පද තුන පොඩ්ඩක් අර්ථත් එක්ක තනින් තනින් අහුවත් කියන්න පුළුවන් මට්ටමට ඒ වචන වල කීපයයි ඉන්නේ. ඒ ටික පොඩ්ඩක් බලලා තියාගන්න. ඊළඟ දවසේ
බුදුරෝ කියන්නේ බුදුරජාණන්
වහන්සේ. මම ඒ ටික අර ලියලා දීලා තියෙනවා. ඒ නිසා මේ මනුස්ස කියන පදේ ඒ විදිහම තමයි. මනුස්සෝ කියන්නේ මිනිසා. ඒ වගේම අරක බුදුරජාණන් වහන්සේ. එතකොට බහුවචනේ මනුස්ස මිනිස්සු බුදුරජාණන් වහන්සේලා ඒ වගේ. යෝග මකලා නම් භවති කියලා
දැම්මා.
භවති කියලා දැම්මා හරියෝ. වාක්‍ය හරි. භවති කියලා දැම්මා හරි. අතීත කාලේ අභවී කියලා දැම්මා හරි. එහෙනම් වාක්‍ය හරි. ඔව් කොහොමද දැම්මා?
ක්‍රියාවලිය තාම
කෙරෙලා නැති නිසා ඒ කියන එකයි මම කිව්වේ. ඔවුන් ගැන එච්චර කතාවක් එපා දැනට. අදම කතා කරන ක්‍රියාවලිය ගැන හරි. හරි. ඊට පස්සේ තව එකක් ගැටුම් තියෙද මේ ප්‍රථමාව අපි ඉවර කරන්න හදන්නේ අපි. මෙතනින් ඉවරයි. ප්‍රථමාවේ ප්‍රධාන දෙවීන් කිව්ව. මොනවද ඒකට ප්‍රථමා විභක්තියෙන් යොදන්න පුළුවන්? මොන මොන තැන්වලද ප්‍රථමා විභක්ති පද යෙදෙන්නේ? අපි කතා කළා තැන්. නිකන් කියාගෙන යන්න මතක් වෙන්නත් ඒක. ප්‍රථමා විභක්ති යෙදෙන අවස්ථා. කර්තෘකාරක වාක්‍යයක උක්ත කර්තෘ කර්මකාරක වාක්‍යයක කර්ම ඒ කලින් දවසේ මමමනේ කිව්වේ සිනාසිතුන කියන්නේ කවුරුද මේ ඊළඟට
ආදේක විමුරාත්‍රේ ප්‍රතිමාවේ
යෙදී අපු උක්ත විශේෂණ පද
ලියගන්න විදියටම මේ වෙයි ඈ ආහාරක විදියට
පදේ වගේම ඒ ක්‍රමයකම විශේෂණ පදෙත් යොදනවා. ඊට පස්සේ අද කතා කරමු මේ කරුණු දෙක. හරිද නේද? ඉතින් ඕවා අපි ටිකක් බලලා තියාගන්න. මම අහනවා නෙවෙයි ආශිතුල්ලා මතක තියාගන්න. ඒකෝට ලැබුක ඇත්තටම කටපාඩම් කිරීම නෙවෙයි. මේක අපි වාක්‍යයක දාන්න මම වාක්‍යෙකට එක් උදාහරණයක් දෙන්නේ. ඒකෝට මතකෙහි තියාගන්න ලේසි නිසා සිංහල තේරුමක් එක්ක වාක්‍යකුත් එක්ක ලියලා තියාගන්න. එතකොට මේක යෙදෙන්නේ මෙහෙමයි කියලා ධර්ම මතකයක් තියාගන්න. ඊට පස්සේ ඒක ලොකු උපකාරයක් කරනවා. පස්සේ ඉදිරි කරන ඒවාට තේරුම් ගන්න. තව ගැටුම් තියෙදි කලින් කතා කරපු වගේ හරි මෙතෙන් අහගෙනකම් ක්‍රියාපද වල ගැටුම් ඇරෙන්නේ වෙන මොනවද කියනවා අහන්න බලන්න. අපි ඉක්මනට ඉඳලා ඊළඟට යනවා ක්‍රියාපද වලට. ඊට පස්සේ අපහු එනවා මෙතෙන්. හරි. මම ගැටුවා නැතිද කියලා කියනවා. සතර නම්බර් එක. මුල් පද දෙක සාමාන්‍ය මතක තියෙනවද? බුද්ධ ශබ්දයේ ප්‍රථම ඒකවචන බහුවචන. තේරුමත් එක්ක. තේරුම් දෙක යනවා. ඊට පස්සේ ආලපන පද දෙක. මේ වගේම බුද්ධ බුද්ධහ බහුවචනේ බුද්ධහ තේරුම් මේ තියෙන්නේ ඒකවචන පද දෙකක් තියෙනවා. හරි හතෙන් තියෙන්නේ බහුවචන එක පදයක් තියෙනවා. ආලපනයි. පැහැදිලි. ඒ බුද්ධ ඒ බුද්ධහ බහුවචනේ ඒ බුද්ධහ. පැහැදිලි. තොරණය හොඳ තිබ්බම දැන් එක වගේම පද දෙකක් තිබ්බම කොහොමද අපි අඳුරගන්නේ? ඒ ඒකවචන තොරතුරු තිබ්බේ බහුවචන රූපෙදී. ඕක විතරක් යෙදෙන්නේ නැහැ. වාක්‍යෙක නියෙදෙන්නේ. එතකොට මේ වාක්‍යෙ යෙදෙන විදිය අනුමත තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව මේ තනියෙන් පදේ යෙදුනොත් අපිට අර්ථ දෙකම දෙන්න පුළුවන්. වාක්‍යෙක යෙදෙන ඒ අර පැරණි පොත්පත්වල ඔයක එළියලා තියෙනවා. ඒ නිසා තමයි දැන් එහෙම වචනයක් හෙල්ලලා තියෙන්නේ. එම්බල පුරුෂය නේද? අර හොරුන්ට එහෙම කතා කරලා විරජ්ජු ඒ වගේ වල ඉර තියෙන්නේ. ඒක නිසා ඒ යෙදීම තියෙනවා නිසා ඇත්තටම ඒක අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් නම් ඒක යෙදෙන්නේ නැහැ. ධාරක සාමනීර මේ විදිහට තමයි දැන් කතා කරනවා නම් ආයත්ම. ඒක ආලතුන පදයක්. එවත්නි. ඒ දැනග අපි කියන්නේ නැහැ. එම්බල එවත්නි කියන්නේ නැහැ නේද? එම්බල ආයුෂ්මතු කියලා අපි කතා කරන්නේ. සාමාන්‍ය වහරි ආයුෂ්මතු.
අද ලකුණු දාන්න.
ඒක ඉතින් අත්‍යවශ්‍ය
නෑ.
හරි. පැහැදිලි නේද මේක ගැන? අපි එහෙනම් ක්‍රියාපද වලට ඉක්මනට යමු. උදාහරණයක් තියෙමු. එතකොට පැහැදිලි වෙනවා මේක.
ඊළඟට ඉතිරි ටිකක් කතා කරගොහම අපිට ඔක තේරෙනවා. ඊට පස්සේ B
ධාතුව හා ආඛ්‍යාත තත්ත්වය අතර ඒවත් කිතින් ලියගන්න. දැන් ලියලා තියෙනවා ආ ප්‍ර අතර කියලා ලියවන නේද? ආඛ්‍යාත තත්ත්වය අතර යෙදෙන
ධාතු ගණයට ධාතු කැටියට අපි නම දෙනවා භුවාදී ගණය කියලා.
කියනවා කියද්දි ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ.
මොකද කා නිකම කියනවා නේ.
තියෙනවා. වා ක්‍රියාපදයේ පීඩිතින් අපිට ඒක ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඔය ටික ටිකක් පුරු වෙද්දි ඊට පස්සේ කොහොමද ඔය දැනීම එනවා. ඉදිරියේදී ටිකක් කරගෙන යද්දි මේක මොකද්ද කියලා තේරෙනවා. ඉතිරි ධාතු ගැන කතා කරද්දි. ඒව දැනට අපි කතා කරන්නේ නැහැ. මේ කතා කරන් ගියොත් වැඩි වෙන නිසා. හරි. තව මොන හරි ගැටලු දැනට අපි ඒක නිසා මේ පච කියන ක්‍රියා අංගය විතරක් වෙන් කරගන්න දැනගත්තම ඇති. අපි විකරණ தත්ති ගැන දැන් කතා කරන්නේ නැහැ. අපි ඒක නිසා මේ ක්‍රියා අංගය විතරයි ඉස්සරහට කතා කරන්නේ. විකරණ தත්ති මොකද්ද කතා කරන්නේ. ඒක කතා කරන්නේ අපහු අලුත් ධාතු ගණයන් ගැන කතා කරන්නේ කියපුවා. එතකන් අපි ක්‍රියා අංගයට එකතු කරනවා ආඛ්‍යාත තත්ති ක්‍රියාපදේ හදාගන්න කියලා විතරක් මතක තියාගන්න. එතකොට දැනට අපි මතක තියාගන්න ඕන ක්‍රියා අංගයට අපි එකතු කරනවා ආඛ්‍යාත තත්ත්වයක්. එතකොට C අර අපි B කියන එක අපි දෙදී ලියගමු. ඊටක ලියගත්තා නේද? වර්ණ 7යි කියන එක කිව්වේ නෑ නේ. මෙය ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් මේ ප්‍රධාන වශයෙන් තත්ත්ව වර්ග 7කට දෙවි. ඒත් දැනට ඉතරට විතරේ යන නිසා කියනවා. ධාතු වර්ග මෙන්න ඉන්නේ විකර්ණ පත්ති නිසා. නැත්නම් ධාතු වර්ග ඔක්කොම එකටම තියෙන්නේ. අපි දුන්න ධාතු 700ක් තියෙනවා කියලා කලින් කියපු උදාහරණයට. ඊට පස්සේ ධාතු 100ක් එක්ක ආයන්න ලැබෙනවා. ඒවට අපි කියනවා බුවාදී ගණ ධාතු කියලා. තව 100ක් එක්ක අපි දුන්න මේ යයන්න ලැබෙනවා. ඒකට වෙන නමක් කියනවා. අපිට කියන්නේ යයන්න ලැබෙන එකට දිවාදී ගණ. දිවාදී ගණ. ඒව දැන් අවශ්‍ය නැහැ ඒ නම. එහෙම එහෙම 7 100 7 තියෙන වර්ග කියලා හිතාගන්න. 100 තියනේ සමහර වෙලාවට කොහොම අඩු ගන්නම් තියෙන්නේ. එතකොට අන්න ඒ මැදට යෙදෙන පදයන් ඒ කියන්නේ විකරණ தත්ත්වය අනුව ධාතුස්ති ක්‍රියදෙන ධාතු ඝන 7ක් තියෙනවා. එහෙම හද කියලා. වැදිරින්නේ නේද? පදන ආනන්දයක්. ගැටුවානේ. ඊට පස්සේ අපි ක්‍රියනවා ආඛ්‍යාත தත්ත්වය. මේ ආඛ්‍යාත தත්ත්‍ය කියන එක ඉස්සලහ ගන්න ලියන්න කලින් ආඛ්‍යාත தත්ත්‍ය කියන එක වෙනස් වෙන්නේ පුරුෂය අනුව වෙනස් වෙනවා ඒක වචන බහුවචන ભેදය අනුව වෙනස් වෙනවා ඊට පස්සේ කාලය අනුව වෙනස් වෙනවා තේමන දැන් මෙතන තියෙන්නේ තී කියලා ඔය තියෙන්නේ අපි අර මං chart එකක් දුන්නා ක්‍රියාපද පුරුෂානුව බෙදපු chart එකක් තියෙනවා නේද? ඒක කොහොමද තියෙන්නේ? ඔව් ප්‍රථම පුරුෂ ඒකවචනී කොහොමද තියෙන්නේ? කෙළවරේ ක්‍රියාපදේ පච්චති බහුවචනී පච්චම්ති මධ්‍යම පුරුෂ ඒකවචනී පච්චති බහුවචනී පච්චත මත් උත්තම පුරුෂ ඒකවචනී
පච්චාමි
බහුවචනී අන්න පේනවා නේද කෙලවර වෙනස් වෙලා තියෙනවා ක්‍රියාපදෙ. පැහැදිලිද? මේ අවස්ථා 6 විදියක්. අපි දැනට දැන් ඔය කතා කරේ වර්තමාන කාලය ගැන විතරයි. ඉතිරි කාලන්වත් පොඩි වෙනස්කම් වෙනවා අපි ඒවා දැන් කතා කරන්නේ නැහැ. ඉතලා වර්තමාන කාලේ ඉන්නපায়ে නේද? ඒක නිසා මේ වර්තමාන කාලය ගැන දැන් කතා කරගෙන යන්නේ. එතකොට වර්තමාන කාලේ ක්‍රියාපදය අපි හිතමු වාක්‍ය තියෙන්නේ ප්‍රථම පුරුෂ ඒකවචන උක්ත පදයක් නම් අපි හිතමු මම කිව්වා උක්ත පදය විදිහට මම අපි කියන පද දෙකක් තෝ තෙවි කියන පද දෙකක් හැරුණම අනිත් සියලු නාම පද වලින් මොකක් හෝ උක්ත පදයක් විදිහට යෙදෙනවා නම් අපි ඒක කියන්නේ ප්‍රථම පුරුෂ කියලා. එතකොට ප්‍රථම පුරුෂ
පදයක් යෙදෙනවා නම් වාක්‍යයේ උක්ත පදයේ විදිහට ආඛ්‍යාත පදයක් තියන්න ඕන ප්‍රථම පුරුෂයේ. එතකොට මේ ආඛ්‍යාතය මොන පුරුෂයකද ඇති මොන වචනයකද ඇති කියන එක තීරණය කරද්දී
ඒකම බහුවචනේ මනුෂ්‍යය
ක්‍රියා අංගයටයි එකතු කරන්නේ. එතකොට කොහොමද පදේ හැදෙන්නේ? ක්‍රියා අංගය එකතු කිරීම ආඛ්‍යාත ප්‍රත්‍යය. ක්‍රියා අංගය පච අන්ති. මෙතනදී ඇත්තටම ලියද්දී මේකෙදි වෙන්නේ මේක යන අයින් වෙලා යනවා. මේක අපෝ හැදෙන්න ඕන. මේක අයින් කරනවා කියලා ගත්තොත් කමන්නේ. නමුත් ඇත්තටම වෙන්නේ පච් අ අන්ති කියලා තිබිලා මේක අයින් වෙනවා පචන්ති කියලා පදේ යනවා. එහෙමනම් හරි. එතකොට කොහොමද වාක්‍ය හැදෙන්නේ? මනුස්සා පචන්ති. තේරුම මිනිස්සු උයති. මිනිස්සු උයති. මිනිසා උයයි මනුස්සෝ පචති. මිනිස්සු උයති මනුස්සා පචන්ති. එතකොට මනුස්ස පදේ දැන් අපි කතා කරනවා. ඊට පස්සේ ගන්නවා මධ්‍යම පුරුෂ පදයක්. ඒකට පාලියෙන් දෙන්න තියෙන එකම වචනේ ත්වං. තෝ නුඹ උඹ මොකක් හරි සිංහලෙ. උඹ උයති කොහොමද කියන්නේ? එතකොට අපි එකතු කරන්නේ තීවත් අන්තිවත් නෙවෙයි. මධ්‍යම පුරුෂය තෝ කියන පදේ මධ්‍යම පුරුෂයි. ඒ නිසා මොකක්ද එකතු වෙන්න ඕන?
සි.
සියන්න. අපේ ඇලිවිලේ. තේරුණා නේ? ගැටලුවක් නැහැ. එතකොට පදේ හැදෙන්නේ කොහොමද?
සි.
පචති. එතකොට ත්වං පචති. නුඹ උයති. ඊට පස්සේ බහුවචනේ තුන් හි පාලියෙන්න. එතකොට කොහොමද පදේ හැදෙන්නේ? තුන් හි
පචත.
පචත. නුඹලා උයපු. ඊට පස්සේ මම කියලා ආව අහං පාලියෙන් කියන්නේ අහං. එතකොට ඔව් පචමි කියලා නම් හැදෙන්න ඕන. මං කිව්වා මීම තියනවා නම් මීම කියන දෙක තියනවා නම් කලින් තියෙන මෙන්න මේ අයන්න මේ විකරණය තියෙන අයන්නක් මේ තියෙන්නේ. ඒක දීර්ඝ වෙනවා. එතකොට ක්‍රියාංගය පචා කියලා හිතෙන්නේ. පචමි නෙවෙයි. පචාමි. පචාම අන්තිම දෙක. අහං පචාමි මයං පචාම. හරි. අපි ඒ එතකොට දැන් ওই ටිකේ අර්ථ අපිට කියන්න පුළුවන්. නේද? අපි මනුස්සෝ කියන එකම අරගෙන ප්‍රථම පුරුෂයේ උදාහරණ ටික කියගෙන යමු. ඉක්මනට තේජානන්ද රත්න. ටිකක් හයියෙන් කියන්න.
මනුස්සෝ කපති මනුස්සාපති.
ඒක ඇත්ත දිලා තියෙනවා නේද? ඒ අහං අයන් ටිකක් දිලා තියෙනවා නේද?
ඒක
හරි. ඒක බලාගෙන තමයි කියන්න බලන්න. ඊළඟ එකත් ඊළඟට කවුද විනේ විතර දියස්මත් කියන්නේ බලන්න කොහොමද?
ඒකම කන්නේ.
ඔය අපි ඔය පච කියන ක්‍රියාපදේ ඊට පස්සේ වෙනස් කරලා කියනවා. දැන් තව තව ප්‍රශ්නක් කියන්න බලන්න.
මනුස්සෝ පච කියන්නේ මනුස්සා පචන්ති තං පච
සද්දානන්දයන් සඳහස් පුළුවන්. කියන්නේ බලන්න. කමන්නේ පුළුවන් විදියට කියමු. මනුස්සෝ පචති. ඒ කියන්නේ මිනිසා උයයි. අර තියෙන මේ බලාගෙන හරි කියන්නේ යනවා සමන්න. ඊට පස්සේ පොඩ්ඩක් එක බලලා තියාගන්න ඕනේ. අනිත් පැත්තේ බලන්න ඊට
අසරේ සෝ
මනුස්සා පචන්ති මිනිස්සු උයති. ඊළඟට ත්වං පචති නුඹ උයති. තුම්හි බලා උයපු අහං පචාමි මයං පචාම උයමු. පොඩ්ඩක් මේක බලලා තියාගන්න. එතකොට ඔය ටික ඉච්චර අමාරු වෙන්නේ. හරි. අපි ඊට පස්සේ දැන් මේ ක්‍රියා අංගය පොඩ්ඩක් වෙනස් කරනවා. මොකක්ද වෙනස් කරන්නේ? අපි ගච්ඡ කියලා දාගන්නවා. යයි කියන අර්ථය. ක්‍රියා අංගය ගච්ඡ. හරි, මමක පතනානන්ද මාස්ටර් උදාහරණ එකක් කියන්නේ නම් ඔය ටික. මනුස්සෝ කියන පදෙත් අපි දැන් වෙනස් කරනවා. පුරුෂයා කියලා වෙනස් කරනවා. පුරිසෝ පදේ. හරි. ක්‍රියාව නෑ ගච්ඡ.
පුරිසෝ ගච්ඡති පුරිසා ගච්ඡන.
තේරුම් දෙක.
මිතා යනවා මිත්තු
යනවා. හරි. තිරිවංසායත්. අපි දැන් ගච්ඡ කියන එකත් වෙනස් කරනවා. ගච්ඡ කියන එක වෙනුවට දානවා හස කියලා. හස සිනාසෙනවට කියන්නේ හස. රතනානන්දයන් තමයි ඉතිරි දෙකක් පුළුවන් නේද? ඒකේ ඉක්මනට තුවන් ගච්ඡති තුම්හි ගච්ඡත අහං ගච්ඡාමි මයං ගච්ඡාමි. හරි. ඒකේ උක්තපද වෙනස් වෙන්නේ නැහැ. හරි. සිරිවංශයස් මහේන හස කියන එක දාලා කියමු බලන්න. ඊට පස්සේ මොකද්ද වාක්‍ය දාන්නේ? ඔව්. ධාරකෝ කියලා ගන්න. ධාරකෝ. දරුවා.
ධාරකෝ හසති ධාරකා හසති.
තේරුම? පද කියන පද වැටෙනවා කියන අර්ථය. රුක්ක කියන්නේ ගහ. ගහට පත කියන්නේ වැටෙනවට.
රුක්කෝ පතති රුක්ක පතති.
තේරුම?
ගහ වැටේ ගස් වැටේ.
හා. ඉතිරි දෙක කියමු බලන්න.
තම් තම් මේ
තම් කියා කියන්නේ.
තම්.
හරි හරි. කියන්නේ.
තම් මේ අරදී පතක් නෑ මොකද?
පත පත.
තම් පතති තුන්නේ
කියලා තියෙන්නේ.
දැන් මේ පදය આવුත් මේ දෙන්නේ
බහුවචනේ තේ. මධ්‍යම පුරුෂයේ එක වචනේ ත්වං. බහුවචනේ තුම්හි. අර විදිහට මේකත් දාගත්තොත් තමයි හිතෙන්නේ නේද?
මෙතෙන් දෙන්නේ කොහොමද පුරුෂ භේදය? පුරුෂ භේදය. මේ පැත්තට වචන භේදය. වචන භේදය. මේ පැත්තට පුරුෂ භේදය. මේකෙත් මේ විදිහමයි. ඕනනම් මේක ලියාගන්න නැත්නම් තේරෙනව නැත. වචන භේදය තමයි මේ පැත්තට තියෙන්නේ. තේරෙනවද නේද හොඳද? වචන භේදය කියලා කියන්නේ ඒක වචන බහුවචන කියන එක. පුරුෂ භේදය කියන්නේ ප්‍රථම මධ්‍යම සීත මි මිම දීර්ඝනි මි. හරි නේද? ඔය ඇතිනේ. තව බැහැදිලි. දැනට දාල වචින් තේරෙනවා නේද? හරි. එහෙනම් දැන් අපි මේ ටික මෙයා කරගෙන අපි මෙතෙන් මෙමු දැන්. මම මේක දැන් වෙනස් කරනවා. ඇති නිබර එකට කියවන්න ඕනේ.
භව කියන එක තමයි ඕකේ ක්‍රියා අංගය. ක්‍රියා අංගය භව. ඒ භව කියන එක හැදුනේ භූ කියන ධාතුවෙන්. භූ කියලා අර උඩ තියෙන මං කිව්වේ ධාතුවක් කියලා. ඒ භූ කියන ධාතුවට තව කෑල්ලක් එකතු වෙලා භව කියලා වෙනස් වුණා. අපි මේ ධාතුව කියන එකත් පැත්තකින් ගියමුකෝ. භව කියන ක්‍රියා අංගයේ තේරුම වේ කියන එකයි. තේරුණාද? එතකොට වේ කියලා තියෙන එක සෝ කියලානේ තියෙන්නේ දැන් උක්ත පදේ. උක්ත පදයේ සෝ වුණාම එතකොට ආඛ්‍යාත පදයේට අර ක්‍රියා අංගයට එකතු වෙන්න ඕන මොකද්ද කියලා වෙලේ. සෝ කියලා තියෙන තියන්න. ඒ නිසා තමයි අර භවති කියලා කියන්න අපිට විදිහට වෙරි. පැහැදිලිද? එතකොට ඒකේ තේරුම මොකද්ද? වෙයි. ඔහු වෙයි. අන්න ඊට පස්සේ දැන් ඔහු වෙයි කියපුවාම අර්ථය පැහැදිලි නෑනේ. ඔහු වෙන්නේ මොකෙක්ද? කවුද කියලා දැන් ප්‍රශ්නයක් එනවනේ නේ. අන්න ඒ ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ තමයි මැදින් අපි දැන්නේ බුද්ධෝ කියලා. ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් ආවනේ ඕක එතකොට දැන් ප්‍රථමාවෙන්ද දාන්නේ මොන ဒုတိයාවෙන්ද කියලා. ඒ දාන එක ගැන තමයි අර රීතියක් තියෙන්නේ. අර භූ කියපු ධාතුවකින් එහෙම නැත්නම් භව කියන ක්‍රියා අංගයකින් හරි හෝ කියන ක්‍රියා අංගයකින් හරි පස්සේ ක්‍රියා අංගයක් හරි නම් තියෙන්නේ. ඒ අවස්ථාවක අපි දාන්න ඕන ප්‍රථමාවෙන් ප්‍රථමා විභක්ති පදයක් තමයි මැදට දාන්න ඕන ඒ අර්ථය පුරවන්න. වාක්‍යයේ අර්ථය පුරවන්න. ඒකට අපි කිව්වා වෙනම නමක්. කර්මපදේ කිව්වේ නැහැ. මොකද ဒုတိයාවෙන් තියෙන්නේ නැති නිසා අපි ඒකට නම දුන්නා මොකද්ද? ආඛ්‍යාත පූර්ණය. පැහැදිලිද? ඒකට ආඛ්‍යාත පූර්ණයක් කියලා තමයි බුද්ධෝ කියන පදයට කියන්නේ. අපි ওই විදිහටම එතකොට තව වාක්‍යයක් හදමු. භවති කියන ක්‍රියාපදේම දාලා. අපි උතන වෙනස් කරනවා මුල තියෙන උක්ත පදය අහං කියලා. එතකොට කෙලවර කොහමද වෙන්න ඕන? අහං කියලා මුලට තිබ්බොත් උක්ත පදේ කියන්න බලන්න. හරි චිත්ත
අහං භවාමි.
හරි අහං භවාමි. කවුද වෙන්නේ?
මම.
ඔව් මම වෙන්නේ කවුරු කෙනෙක්ද? ඔන්න මැද අපි කියන පදේ බුද්ධ පදෙත් වෙනස් කරනවා. අපි කියනවා මම ගොවියෙක්
ගිහිනේ.
ඔව් භික්ෂුවක් කියන එක අපි භික්ෂුවක් කියන එක ඔතෙන් අමාරුයි ඒක තාම කියලා නැති නිසා ශිෂ්‍යයෙක් වෙන්නේ. ශිෂ්‍ය කියන එක සිස්ස කියලා පදේ වෙන්නේ. සිස්ස කියලා. සිස්ස ශිෂ්‍යයා. මම ශිෂ්‍යේ වෙමි. කොහොමද කියන්නේ? මම කියන එක මොන විභක්තියද?
ප්‍රථම
ප්‍රථම පුරුෂය උත්තම පුරුෂයි. එතකොට අපි කොහොමද දාන්න ඕන? කියන්නේ කොහොමද? මම කියන පදයක පාලියෙන් දාන්නේ මොකක්ද? අහහ
අහහ.
ඊට පස්සේ ශිෂ්‍යය කියන පදේ.
ඕවෙන්.
ඔව් කියන්න බලන්න. සිස්ස කියලා තියෙන්නේ. කියන්නේ මොකද දාන්නේ මේ පදේලා? ඈ?
සිස්සෝ.
සිස්සෝ. අහං සිස්සෝ කියලාද?
බවාමි
බවා මම ශිෂ්‍යෙක් වෙමි. පැහැදිලි. එතකොට ගැටලුවක් තියෙද? පැහැදිලි නේ? එතකොට අපි ශිෂ්‍යයෝ වෙමු කොහොමද කියන්නේ? දින ක්‍රියාත්මක කියමු බලන්න. ඔහු සුමේද ගොවියෙක් වෙයි. සුමේද කියලා අපි නමක් තියෙන්නේ. ඒකත් උඩට අයිති වෙන්නේ ප්‍රථම පුරුෂයටමයි. ගොවියට කියන්නේ කස්සක. ගොවියට කියන්නේ කස්සක. වෙයි වෙයි කියන්නේ ගලපල අපි කියමු බලන්න ශ්‍රී ලංකාවට. සුමේද ගොවියෙක් වෙයි. සුමේද ගොවියෙක් වෙයි. පැහැදිලි නේද? මිත්‍රයෝ කියන්නේ මගේ මිතුරෝ කියලා හිතමුකෝ. මිත්‍රයෝ ගොවියෝ වෙති. අපි විනය විසුද්ධියක්ම කියමු බලන්න. මිත්‍රයා කියන පදේ සිංහලෙන් පාලියෙන් කියන්නේ මිත්ත පදේ. මිත්ත කොහොමද පදේ? ඒ මං කිය මිත්‍රයෝ බහුවචනේ.
මිත්‍රා කස්සක
අරකත් එතකොට අරකට ගලපලා භවන්ති. හරි. මිත්‍රා කස්සක භවන්ති. මිත්‍රයෝ ගොවියෝ වෙති. හරි නේද? තව අපේ දෙක ගන්න තියෙනවා අහන්න. එතකොට ළමයා ගුරුවරයෙක් මේක අනාගතයේ වෙන්නේ. ළමයා ගුරුවරයෙක් දැනට වෙන්නේ නැහැ. එතකොට ඒක අනාගත කාලෙින් තියන්න ඕන. එතකොට දැනට අපි තියෙන එක කියන්න කියනවා නම්
සම ක්‍රියා පූර්ණයට ගන්න එක මේ මන විභක්ත
ප්‍රථම
විභක්තිය විතරයි. කියන්නේ
ඒකට මේ දැන් උදාහරණ ඔය කියාවි.
ඔව් නේ. අනිත් එක වෙනස් වුණාද මේ අරක ඒක
අනිත් එක වෙනස් වුණාද කියන්නේ?
නෑ ඒක වෙනස්
ඒක වෙනස් වෙන්නේ නෑ. ඒකත් ප්‍රථමාවෙන් තමයි. උත්පදි ප්‍රථමාවෙන් ආඛ්‍යාත පූර්ණයක් ප්‍රථමාවෙන්. මතක තියාගන්න තියෙන්නේ ප්‍රථමා පද දෙකක්ම තමයි ওই දෙකම ඉන්නේ කියලා. උත්පදයේ ප්‍රථමා ආඛ්‍යාත පූර්ණයක් ප්‍රථමා. ඒක නිකන් විශේෂණ පදයක් වගේ අතර. විශේෂණයක් නෙවෙයි වුණා. එළිමිට විශේෂණයක් කියන්නේ තියෙන தத்துவ විස්තර කිරීමක් මේක නෙවෙයි. හරි. එහෙමනම් දැන් ඔය සමන් තේරුණානේ අපි ඉදිරියට විතරහට පොඩ්ඩක් යමු නේද? හරි. එහෙමනම් අපි ဒုတိය විභක්තිය තමයි පටන් ගන්න පුළුවන්. හැබැයි කාර්යය කරනවා. ဒုတိය විභක්තිය පටන් ගන්නවද? එහෙම නැත්නම් ඉක්මනට අර කෝඩිය උච්චාරණය කරන විදිය ගැන චුට්ටක් කතා කරලා බැලි අකුරු ලියන විදිය කතා කරලා නවත්තමු. අපි කොහමද හොඳ? පබෝදානන්දයන් මගේ අදහස් කියන්නවා.
බැලි අකුරු
ඒක කරලා නෑ බැලි. පතනානන්දයන් වාක්‍ය රටාව පොඩ්ඩක් අල්ලගන්න ආයෙ ටිකක් බලන්න. මම අර දීලා තියෙන මේ වගේ තව පොඩ්ඩක් බලන්න. මෙන්න මේක තව පොඩ්ඩක් බලලා තියාගන්න. මේ ලියාගත්තු කාරණා ටික ආයෙ වතාවක් චුට්ටක් කියවන්න. ගිහිල්ලා ටිකක් කියවන්න. අපේ ඇතුළේ දැන් ආවොත් අහව අරගෙන ඇවිල්ලා ඊළඟ දවසේ අහන්න. ඊළඟ ඉරිදාට කොහොමද වාක්‍ය අපි වැඩි කර කතා කරද්දී ඔය ප්‍රශ්න ටික විසඳෙනවා. දැනට ඔබ අමාරුයි වගේ තේරුණා නම් ඉස්සරහට කතා කරගෙන යද්දී ඔය කොහොම විසඳෙනවා. මොකද අපිට මුල් කාලේ මට මතකයි අපිට මුලින්ම කියලා දෙද්දී මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. කියාගෙන යනවා මේ මොනවද තේරෙන්නේ නැහැ. හරිම අමාරුයි අල්ලගත්තේ. ඇත්තටම ඉතින් මේ වගේ ගොඩ විතර කරන්නේ නැහැ ළමයි තේම කරන්න අමාරුයි. ඊයර ටිකක් වේගින් යනවා. ඒක උදේින් හරි අමාරුයි මුල් කාලේ මේ ටික අල්ලගත්තේ. ඒ නිසාම තමයි දැන් අපිට ඒ ඇති වුණ අපහසු නැති කරන්න තමයි මම ටිකක් වැඩිපුර විස්තර කරන්නේ. ඒ නිසා මේ අනිත් අයටත් ඒ අපහසුය අපහසු තේරෙනවා වෙනවා කියලා හිතන නිසා. හරි.
Thank you.
එතකොට ඔකේ වෙනස වෙන්නේ මෙතෙන් කේ යන්නකාව කොම්බුවකාව අල්කා යන්නයි ඊට පස්සේ කොම්බුවක් එක වෙන අකුරක් ආව හල් අකුරකුයි ඊට පස්සේ කොම්බුවක් එක අකුරක් ආව කොම්බුව ලියන්න ඕන දෙකටම මුලින් ඒක තමයි විශේෂයෙන් අපි මතක තියාගන්න තියෙන්නේ. ඒත් එක්කම ඔක කෝ යන්න පිටපතෙන් තිබුණා නම් ඒකත් එහෙමයි. පාලි භාෂාවේ හල් අකුරුත් නැහැ. දැන් කෝ කියලා දේවල් දැන් කෝ කොයි කියලා හංග. එහෙනම් කෝ යන්න තමයි කෝ කියලා පාලිය කියන්නේ. දැන් මේක ලියද්දී තව ටිකක් වෙනස් වෙනවා. මේ මේ දෙක තමයි විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. ඒතර කොම්බු මොනින් ලියනවා? ඊට පස්සේ අකුරු දෙක බැඳලා එකට ලියනවා මෙන්න මේ හැද පිළිල මේ පැත්තේදී හැදේ කොර කියවන්නේ දුක්ඛෝ කියලා දුක්ඛෝ කියන එක තමයි මෙහෙම ලියන්නේ යක්ඛෝ දැන් යයන් දිගුණා නම් යක්ඛෝ කියව එක මෙහෙමයි ලියන්නේ ඒතකොට යයන් අද්දා හරි. තව ඔය බැඳියක තමයි ඔය ටික බොහොම සරල කොටස මේ. ඊට පස්සේ
අයියෝ අනේ
ඔව් ඔව් මේ ඥායම ඒක නැති ඉලේසි ඥායම දෙක ලං කළා මේ විදිහටම එනවා නේද ඔබේ අඤ්ඤෝ දඤ්ඤෝ බුද්ධෝ කියන එකත් එහෙමයි බුද්ධෝ තේරෙනවද? ඒ වගේ කොම්බුව මුලින් දී වුණා අකුරු දෙක බැඳලා මෙලින් දිව්වා ඇලපින්ද එහා පැත්තේ දිව්වා ඕ යන්න පැලෙන්නේ ඕකේ නම් ගැටු දෙන්නේ මේවා ලියා ගන්න ඕනේ නැහැ නේද?
සංසාර මාත්‍රාවන් දෙක
කියන්නේ ඈ මාස්තර ගැන ඔව් ඒක මම ඒ අකුරු කතා කරද්දී ඒක කතා කරන්නේ අකුරු උච්චාරණය ගැන කියන්නේ. ඒ කාර්ය දෙකේ
නේද මේ අකුරු මාත්‍රාවන්
දෙන්නේ ඈ කාර්ය දෙකේ නේද? නෑ එහෙම නෑ. ඒ මහ ප්‍රාණ තිබ්බොත් තමයි එහෙම. එහෙම නැත්නම් මේ මහ ප්‍රාණ සමහර විට කාල්ප ප්‍රාණ තීම තුරන් දැන් මේක මෙහෙම යෙදෙන තැන තියෙනවා මොකද? එතකොට කෝ කෝ එතකොට ඒ යෙදෙන්නේ කෝක ධර්ම තමයි මහ ප්‍රාණික මේ මහ ප්‍රාණ අකුර යෙදෙන සමහර තැන තියෙනවා සමහර තැන වලදී යෙදෙන්නේ අල්ප ප්‍රාණ දෙකක් එකට යෙදෙනවා. හරි. එතකොට අපහු තව අවස්ථාවක් තියෙනවා හල් අකුරක් එක්ක විශේෂයෙන් මේක අල් නයන්නත් එක්ක අල් නයන්නත් එක්ක දයන්නක් බැඳෙද්දි එතකොට මහ ප්‍රාණ දයන්නක් බැඳෙද්දි තයන්නක් බැඳෙද්දි ප්‍රති මහ ප්‍රාණ තයන්නක් බැඳෙද්දි මෙන්න මේකේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙලා ඉන්නවා. හැදෙන්නේ ඉන්ද කියන එක ලියනවා කොහොමද? හැදෙන්නේ ඊට පස්සේ ඉන්ද කියන මහ ප්‍රාණ දයන්නේ නේද මෙහෙම ලියනවා. ඊට පස්සේ මහ අල්ප ප්‍රාණ තයන්නේ නේද කොහොමද ලියනවා? මහා ප්‍රාණ තයන්නේ මේක කොහොමද කියනවා? පැහැදිලිද? පොඩ්ඩක් මේ කියන්නේ එකකින් වෙන්නේ මේ හල් නයන්නේ භාගයයි ගන්න. භාගයක් අරගෙන එහා පැත්තේ කොටට එකතු කරනවා. එතකොට ඊට පස්සේ මේ ඇල පිළි දෑයන් දාන රීතිය අර විදියටමයි. තේමන ඒ යන දාන රීතියත් ඒ විදියටමයි. එතකොට මෙතන දේ කියලා දේ කියලා දුනා නම් මෙතෙන්දයි කොම්බුව දාන්නේ. හරිද? පිටිපස්සේ අකුරට අදාළ කොම්බුව බැඳි අකුරටත් මොනිනුයි එන්නේ. හරිද? එතකොට කොම්බුවයි ඇලපිල්ලයි දෙකම දුනා නම් කොම්බුව පොළට එනවා ඇලපිල්ල අපිට යනවා. එතකොට අන්දෝ කියලා ලියද්දී අපි ඒක වෙන් කරලා ලියුවොත් එහෙම ලියන්නේ පාලියෙන් හල් කරන්නේ නැති නිසා මම මේකත් හල් කරේ නෑ. අන්දෝ. ඒක ලියන්නේ බැදී අකුර වලින් නම් ලියන්න. කොහොම ලිව්වත් හරි.
අකැලයි.
මේ භාගයක් තියෙන්න දෙන්න මේ විදිහට සම්පූර්ණ එකතු කරලා ලිව්වත් හරි. දැන් කාලේ අතරම දැන් මේ භාග print කරන්නේ දැන් කාලේ තියෙන font වල බොහෝ විට සම්පූර්ණ අකුරු දෙක තමයි එකට කරලා ලියන්නේ.
නෑ මම දැන් වෙන අහන්න බෑනේ අය ගිහින් යවුවොත්.
නෑ වැරදි නෑ. කොහොමවත් ඒක අර මේ භාගයක් නේදෝ සම්පූර්ණ අකුරු දෙක ලං කරලා ලිව්වත් ඒක වැරදි කියන්නේ නැහැ. ඊයර මේ තියෙන ලියන්න හදාගත්ත ක්‍රම මේවා. හරි. ඉතින් පැහැදිලි වෙන්නේ මේ වලට මේ විදිහට ඒ දීප විදිහට වෙනස් වෙනවා. ආපු හයන්නෙත් ওই විදිහටම සමහර අකුරුත් එක්ක භාගයේ ලියන අවස්ථා තියෙනවා. වයන්නත් එක්ක. හයන්නත් එක්ක. වැඩි දේ තමයි මම නම් බහුල දෙකලා තියෙන්නේ. එතකොට ඒකත් ඒ විදිහටම ක කියලා මේ විදිහට දිනනවා.
Thank you.
කියලා තිබ්බොත් ඉතින් ඒක යන බෑනේ එකතු වෙන්නේ. අල් අකුරක් තිබ්බොත් නේ පද දෙක අකුරු දෙක සංයෝගයක් කියලා
කියන්නේ.
ඒක තමයි තනියම ඥා ලියුවම විතරක් කියලා
කියන්නේ
Thank you.
කියන්නක් උදාහරණයක් ඒ වගේ. එහෙම තැන් තියෙනවා. ඔව් මංචේ තං නිකානේ වනේ ඔය අපේ ව්‍යාකරණ පොත්වලම තියලා තියෙන උදාහරණයක්. මංචේ තං නිකානේ වනේ. එතන තං කියන එකට කලින් තියෙන මංචේ කියන එකේ ඒ යන්න දීපුවයි කියන්නේ. මංචේ තං. තං කියලා අපිට පස්සේ බෙදියා කරලා තියෙන්නේ. අර විදියටයි දීර්ඝවයි කියන්නේ. හරි. අන්න ඒ වගේ ඒ ඕධික සම්බන්ධව දැනගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි අකුරු උච්චාරණය ගැන මේ ටිකේ ගැටුවන්නේ නැහැ. අපි ඉතින් එහෙනම් බෙදියා කරු ගැන ඇති නේද? තව ගැටුම් තිබුණොත් අහන්න. මට බඩක් වෙන විශේෂ කරුණු ටිකක් ඇති වෙයි. ඊට පස්සේ අපි ඉක්මනට මේ අකුරු උච්චාරණය ගැන කතා කරලා අපි නවත්තුමු. එහෙනම් මේ වෙලාව ගියා. තවක් නැද්ද? තව ටික වෙලාවක්. ගැටුම් කරගෙන තියෙනවා කියන්න ඕන. යන්න හම්තියක් තියෙනවා. මේ උච්චාරණය අපි දැනගන්න ඕන. මේකේ මේ වම් පැත්තේ දාලා තියෙනවා මේ අකුරට අදාළ ඨානය. එහෙම නැත්නම් අකුර නිපද වෙන තැන තමයි වම් පැත්තේ මේ දීලා තින්නේ. කණ්ඨය, තාලුය, මුද්දජ වෙලිය. කණ්ඨය කියලා කියන්නේ උගුරෙන් උපදින අකුරු. ඕනනම් කෙටියෙන් ලියගන්න කණ්ඨය කියලා කියන්නේ උගුරට. එතකොට තාලුජ කියලා කියන්නේ තල්ල. තල්ලෙන් උපදින අකුරු. තල්ල. මුද්දජ කියලා කියන්නේ තල්ලේ මුදුනට. මුද්ද කියලා කියන්නේ මුදුන. දන්තජ කියලා කියන්නේ දත, දත් සහ විදුරුමත් කියන එකයි. දත සහ දත් ආසන්නය අතරම. දන්තජ. දත් ඔට්ටය කියලා කියන ඔට්ට කියලා කියන්නේ තොල් වලට කියන නම. ඊට පස්සේ යුගල ටිකක් තියෙනවනේ. ඒ වගේ අර්ථ උඩ ඒ වගේම දැනගන්න පුළුවන්. කණ්ඨ තාලුජ කියලා කියන්නේ උගුරයි තල්ලයි. කණ්ඨ ඔට්ටය කියලා කියන්නේ උගුරයි තොලුයි. දන්ත ඔට්ටය කියලා කියන්නේ දත් සහ තොල්. ඊළඟට තියෙන්නේ නාසික අකුරනේ. නාසික කියන්නේ සම්පූර්ණ නාසයෙන් උපදින ශබ්දය බිඳුව. නහය වහගෙන කියන්න බෑ ඕක. අං කියන එක නහය වහගෙන අහ කියන්න බෑ. ඡබ්දේ ඉන්නේ නැහැ අපිට. වෙනාගේ. අං ඉන්නේ නැහැ ඒක. හරි. අපි අතුරු පිළිවෙලට මේ ටික කියාගෙන ගියොත් කොහොමද තියෙන පිළිවෙල දැන් මේකේ මේ අකුරු නිපද වෙන ආකාරය යනවායි මේ පිළිවෙල මම මේ විදිහට දාලා තියෙන්නේ. හැබැයි මේ අක්ෂරවල පිළිවෙල ඕක නෙමෙයි. භාෂාවේදී අක්ෂර කියාගෙන යන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල ඕක නෙමෙයි. ස්වර ටික මෙන්න මේ පිළිවෙලට අ ආ ඊ ඊ උ ඌ ඒ ඕ කියලා ඉස්සලා යන කියෙන්න ඕන. කියමු බලන්න පිළිවෙල ඉක්මනට අපි. ස්වරවල පිළිවෙල
අ ආ ඊ ඊ උ ඌ ඒ
ඒකෝ ඒ කියලා දෙකක් නැහැ. ඊළඟට ඉන්නේ ක වර්ගය. ඊට පස්සේ වර්ග අකුරු 25ක් තියෙනවා. පාලි භාෂාවේ වර්ග අකුරු කියලා 25ක් තියෙනවා. ඒ වර්ග කියලා කියන්නේ මේ කණ්ඨජ වල ඉඳන් ඔට්ටජ දක්වා තියෙන මුල් අකුරු 25. ඒකට අර දකුණු පැත්තෙන් අයින් වෙනවා අර්ධ ස්වර කියලා තියෙන්නේ. අන්න එතන ඉඳන් දකුණට තියෙන අකුරු ටික අයින් වෙනවා. අර්ධ ස්වර කියන ටිකත් ඒකට එන්නේ නැහැ. අර්ධ ස්වර කියන ටිකත් ස්වර කියන ටිකත් අතරේ තියෙන අකුරු 25 තමයි ඊළඟට කියවෙන්න ඕන. කයන්නේ ඉඳන් මායන්න දක්වා. අපි ඒ ටික නිකන් කියන්න පුරුදු වෙමුද? ඉක්මනට කියාගෙන යමු. ඒවට කියන්නේ වර්ග අකුරු. වර්ග. ගෝෂා ගෝෂ. නා
නා
නා නෙවෙයි නා උගුරෙන් නේද නා
උගුරෙන් නේද නා
නා
නා මොකද නා නා
නා නින ක්‍රියාව
නා
කියන්න ඔක විවෘතව කියනවා නම් නා කියලා කියවෙන්න ඕන. සංවෘතව කියනවා නම් න
න
එහෙම නැත්නම් නා විවෘතව නම් නා. අපේ ඔකේ ගැටලුව සිංහල භාෂාවේ ඔය අකුර යෙදෙන හලු වෙලා විතරයි යෙදෙන්නේ වචන වල. එහෙම නැතිව ඕකට අනිත් අයන්නක් එකතු වෙලා හෝ වෙනත් ඊළඟ එකතු වෙලා හැදෙන වචන නැහැ සිංහලේ. හැබැයි වෙන භාෂාවක තියෙනවා. බුරුම භාෂාවෙහිම මේක බහුලව යෙදෙන අකුරක්. අපේ ලංකාවේ නම් බුරුමෙට ගිය නඩදෙනෙකුට මේක කියව ගන්න බැරි වුණා. මේ අකුර එහෙම වචන ගොඩක් තියෙනවා. මේ නා නී ඒ විදිහට වචන තියෙනවා. දැන් සිංහලේ අපි කවදාවත් ඕක කියවලා නැහැ. නා නී මු නේ මෝ එහෙම කියවලා නැහැ. ඒ ඇයි මේක යෙදෙන්නේ නැති නිසා. නමුත් අපි ඉතින් ඒක පාලි භාෂාවේ තියෙනවා. තිබුණා කියලා පාලි භාෂාවේ යෙදෙන්නේ හල්ව විතරයි. වෙන කොම්බු එහෙම යෙදিলা මේකට මොකින් කොම්බු වෙයි යෙදෙනවා දෙදෙන තැනක. ඒකෝත් ඒ කොම්බු අයිති වෙන්නේ ඉහාකුරකනේ සංඝෝ කියන තැන. යෙදුනට ඒ කොම්බුවයි ඇලපිල්ලයි අයිති වෙන්නේ මහා ප්‍රාණ ගයන්නට. මේකට නෙමෙයි. මේක හල්වයි යෙදিলা තියෙන්නේ. තේරෙන්නේ? ඒකට මේක ශබ්ද කරන විදිය ටිකක් කුරු කරගන්න. නා නා
මට කොහොමද තේරෙන්නේ මේ සද්ද දෙන්නේ?
හරි. කුටියට ගිහිල්ලා කටි කියලා කරුනේ. කියලා පොඩ්ඩක් කරු දෙන්න උගුරෙන් එන්න ඕන. ඥා හිම නෙවෙයි. ඥාත් නෙවෙයි, නාත් නෙවෙයි, නා.
නා
නා හරි.
නා
හරි අපි ඊළඟ වර්ගයේ කියමු කොහේ මොනවා මේක හරිය චිත්තයක් මා කියන්න බලන්න
ජේ
දැන් ඔකේ මතක තියාගන්න තියෙන්නේ මුල් පෙළ අල්ප ප්‍රාණයි දෙවෙනි පෙළ මහ ප්‍රාණයි තුන්වෙනි පෙළ ආය අල්ප ප්‍රාණයි හතරවෙනි පෙළ මහ ප්‍රාණයි මහ ප්‍රාණ කියලා කියන්නේ මොකද්ද
මහා ප්‍රාණය
ඔව් ඒ තැනකදී ප්‍රාණය වෙඩි ඒ තැනකේ කියලා කියන්නේ තදින් කියවෙනවා දැන් ඔක ලියද්දිත් ඇත්තටම අල් හයන්නක වගේ අල් හයන්නක් ඉස්සෙල්ලා දැන් ඉංග්‍රීසියෙන් එහෙම ලියද්දි කියන්නේ අල් හයන්නක වගේ අඩ ශබ්දයක් ඔකෙ කියවෙනවා දැන් ක කියනවා නෙවෙයි ක කියද්දි වගේ නෙවෙයි ක කියලායි මහ ප්‍රාණ කියන්නේ ක ඝ ග ඝ ඤ ච ඡ ජ ඝ ඤ ට ඨ ඩ ඩ ණ ත ඨ ද ධ ණ ප භ බ භ ම ඔක විවෘතව කියනවා නම් ක හ ග ඝ ණ ච ඡ ය ඝ ඤ තා තා දා දා නා තා තා දා දා නා පා පා බා බා මා පැහැදිලි ඒ හඬවල් වල වෙනස තමන්ට තේරෙන්න ඕන ඒ වෙනස තමන් උච්චාරණයේදී වෙනස්ව උච්චාරණය කරන්න ඕන මොකද භාෂාවේදී විශේෂ කාරණාවක් කර්ම වාක්‍ය කියද්දී අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેදය අනිවාර්යෙන් හරියට කියවෙන්න ඕන කියලායි කියලා තියෙන්නේ. එහෙම නොවුනොත් විනය කර්මය අසිද්ධයි කියලායි කියලා තියෙන්නේ. තලින්ම කියලා තියෙනවා ඒ ගැන. ඒක නිසා ඉතින් අපි ඒක ගැන උනන්දු වෙන්න ඕන. තව කෙනෙකුට සැක ඇති වෙනවනේ නැත්තම් අපි දැන් අනිවාර්යෙන් ආත්මලාවට පස්සේ කාලේ කර්ම වාක්‍ය කියන්න වෙනවා. මේ කියන්නේ දැන් මාත් එක්කම තමයි සන්නාහසලා කියලා තියෙනවා. ඒ සන්නාහසලා ටික වැඩිපුර භාවනාවටම යෙදුණු ස්වාමීන් වහන්සේලා. ඉගෙනීම් පැත්ත කරලා නැහැ. එහෙමම මාත් එක්ක කිව්වා. ඊට පස්සේ කොහමරි හදිසියේ වුණ කටින පින්කමකට වඩින්න වෙලා. ගිහින් බලද්දී උන්වහන්සේට වැඩි හිටීම. ඊට පස්සේ දැන් මේ කටිනය පවරන්න කෙනෙක් නැහැලු දැන්. ඊට පස්සේ දැන් උන්වහන්සේට පවරන්න ගාලු අනිත් කට්ටියක් දන්නේ නැහැලු. ඊට පස්සේ බොහොම අමාරුවෙන් මේ පොතක් බලාගෙන ඒක කියන්න උනාලු කිව්වා. ඊට පස්සේ මට ඇවිල්ලා මතක් කරා මේ ආශිතු පොඩ්ඩක් ඊගෙන කොහොමද මේක කෙරෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න ඕන කියලා මට මතක් කරා. ඉතින් අතර මේ තැනක අපි අපිට ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. මේ නිසා මේක දැනගෙන තියෙන්න ඕන. නැත්නම් ඉස්සරමේ දැන් අල්පප්‍රාණ මහප්‍රාණ දන්නේ නැත්නම් අනිත් පොඩි කෙනෙක් විතර ඉන්න කෙනෙක් දැනගෙන හිටියොත් ටිකක් හරි නෑ නේද? අනිත් එක දැන් පැවිද්දේදී අපිට මේ හරි නැදී කෙසේ වෙතත් අපිට පැවිද්දේදී සමහර වගකීම් තියෙනවා බිච්චුවක් විදිහට. ඒකෙදී බුදුරජාණන් වහන්සේම පවරපු වගකීම්. බුදුරජාණන් වහන්සේම පවරපු දේවල් දැන් සාසනයේ ඉදිරි පැවැත්ම සම්බන්ධව බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ මේ විදිහ උපසම්පදා විනී කර්මාන්තිය. සංඝයාට අයිති දේවල්. සංඝයාට උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇතුළත්. එහෙමනම් මේ දේවල් වලට අපිට සම්බන්ධ වෙන්න වෙනවා. මේ කටයුතු කරද්දී ආශ්‍රමවල තීරණය වෙටි. තව කෙනෙකුගේ පිරිවෙස් මාන අභාන ආදියට සංඝයාගේ උපකාරව අවශ්‍ය වෙනවා. වෙන කෙනෙක් දැන් අපිට සමහර බාට වන්න හිතෙන්න පුළුවන් මේ වෙන්නේ නැහැ. එහෙම නැහැ. මේ සංඝයාට ඒ උදව් කරන්න මම ඕනෙත් නැහැ. මේ මම තනියම කරගන්නවා මට. දැන් එහෙම කරගන්න බැහැ. දැන් තමන්ට ඒ වගේ අවස්ථා එනවා සමහර ලාවට ඒ උදව් අපිට ගන්න වෙනවා. පැහැදිලි නේද? ඒක නිසා ඒ තැනක අපිට ඒ කරන උදව් කරන්නත් අපි මේ වගේ දැනීමක් තියෙන එක ඒක උපකාරයක්. මේ වගේ හදිසි අවස්ථාවක් වුණොත් මේ මම නම් යන්නේ නැහැ කඩින් පෙරදීත් කියලා මේ එක හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ඔන්න බුදුරජාණන් වහන්සේ උපා කියලා තියෙන දෙයක් නම් අපි නොගියට කමන්නේ. මේ තැන් ඉතින් බුදුරජාණන් වහන්සේ අනුදැනපු මේ වගේ කටයුතු ඒ නිසා ඉතින් අපි ඒවට සම්බන්ධ වෙන එක වටිනවා. ඉතින් ඒකෙන් මම කියන්නේ නැහැ මේ අනිවාර්යයෙන්ම අපි තැනගෙන ගිහිල්ලා මේවා කරන්න ඕන කියන එක නෙවෙයි. අපිට හදිසි යෙදුනොත් වෙන කවුරු හරි කරන් ඉන්නවා නම් ඉතින් ඒක කමන්නේ. ඒකට කරන් කරන් ඉඳ දෙන්න ඕන. හදිසි එහෙම යෙදුනොත් කරන්නත් පුළුවන් මට්ටමට අපි ඒ දැනුම් ආදී තියාගෙන ඉන්න ඕනේ. ඒක ඇත්තරම පාරමිතාවක් නේ තමන්ට. තමන්ට ඒ ටයිම් වල ප්‍රඥාව වැඩෙන ඒ දී කුසලයක්. ඒක නිසා තමන් ඒක දැනගෙන හිටියොත් ඒ තැනක ඒ කටයුතු වලට සම්බන්ධ වෙන එක හොඳයි. හරි. ඒ සම්බන්ධ වෙද්දී ඉතින් අපිට ඒක නිවැරදිව කරන්න ඕනේ. කරන දේ අපි කරනවා නම් හරියට කරන්න එපාය නේද? හරියට කරන්න ඒක දැනගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් සැකින් මම මේක කිව්වා හරියට දන්නේ නැහැ මට ඒක උච්චාරණය වුණාද නැද්ද දන්නේ නැහැ කියලා පස්සේ විතරක් ඇති වෙන එක ඒක කුසලයක් නෙවෙයි. මේක නිසා තමන් කරන කුසලයේ ශක්තිමත් හොඳට බලවත්ව කරන්න තමන්ගේ මේ ශක්තිය වැඩගත් වෙනවා. ඒ නිසා මේ වගේ පොඩ්ඩක් දැනීම තියාගෙන ඉන්න. හරි. ඊට පස්සේ මේ වර්ග අකුරු වලින් පස්සේ තියෙන්නේ මොනවද? අන්තස්ත අකුරු කියලා ඒවට කියන්නේ. එතන කීයක් තියෙනවද? ය ර ල ව කියන හතරක් තියෙනවා. ය ර ල ව මූර්ධජ ලයන්න ඔතන කියන්නේ නැහැ. ඒක කියන්නේ අන්තිමට. තේරුණාද? අං කියන නිග්‍රහිතයට කලින් කියන්නේ. එතකොට මූර්ධජ ලයන්න කියලා එකට කියන්නේ අර මූර්ධජ කියලා මං කිව්වේ මුද්දජ කියලා. අන්නේ මූර්ධජ පිළේ නේද තියෙන එක ලයන්නක්. අනිත් ලයන්න තියෙන්නේ දන්තජ පිළේනේ. ඒ නිසා ඒකට කියනවා දන්තජ ලයන්න කියලා. අනිත් එකට මූර්ධජ ලයන්න කියලා කියනවා. පැහැදිලි නේ? ඒ ඉංග්‍රීසි අකුර සහ කියන සහ කියලා කියන්නේ. හරි. අපහු නයනු දෙකක් තියෙනවා නේද? ඒ දෙකටත් මොකද්ද කියන්නේ? මූර්ධජ නයන්නයි දන්තජ නයන්නයි. ඒවට වෙන නම් කියන්න එපා දැන් අදින් පස්සේ. කට්ටිය නැත්තම් කියන්නේ සමහරු කියනවා හොඬ වැල ලයන්න කියනවා නේද? මූර්ධ ලයන්න. ඒ වගේ කියන්න එපා. ආපහු එතකොට දැන් ඒ සයන් ඇත්තරම පාලි භාෂාවේ තියෙන්නේ එකයි. සිංහල භාෂාවේ තුනක් තියෙනවා. ඒකත් දැම්ම දැනගන්න එක වටිනවා. පැන්සලකින් ඕනනම් ඒක ලියා ගන්නද අය අර පයන්න වගේ ලියන එක මූර්ධජ ඡයන්න මූර්ධජ ඡයන්ෂ තේරුණාද? ඒක මූර්ධජ එක ඉස්සරහින් ලියාගත්තා නම් පැන්සලකින් වගේ කමන්නේ.
ගයන්ෂයන්
ඒක තාලුජයි. තාලුජ ගයන්න වගේ තියෙන එක තාලුජ. තාලුජ පෙළේ එහා පැත්තෙන් ලියාගන්න. හරිද? හරිනේ. ඒකට තාලුජ පෙළේ තමයි තියෙන්නේ ගයන්න වගේ ඒ ඡයම්. මූර්ධජයේ තමයි තියෙන්නේ පයන්න වගේ කියන ඡයම්. හරි. ඒ වගේ නම් පාලි
භාෂාවේ
ඒ අන්තස්තකෝ එකයි මං කිව්වේ මේ ටිකමනේ.
කියන ඔන්න ඔය 10
අගෝචයි කියලයි කියන්නේ. ඊට අමතරව අගෝෂ ඕනේ. අගෝෂ අකුරු ඇත්තටම පාලි භාෂාවේ තියෙන අගෝෂ අකුරු 11යි. අගෝෂ අකුරු 11යි පාලි භාෂාවේ තියෙන්නේ. ඔය කියපු 10යි 6යි. දන්තජ 6යි. හරි. ඒ 11 අගෝෂයි ඉතිරි ඔක්කොම ഘോഷයි. හරි. එහිදී ඇත්තරම කියන්නේ මේ ഘോഷයක් නිකුත් වෙනවා කියන එකයි. ඒවා හොයාගන්න විදිය ගැන විස්තර කරලා තියෙනවා. ඒවා අපිට දැන පිටතර ලොකු වෙලකට තමයි අපිට උච්චාරණය අපේ හරියට කියනවා නම් ඒ ප්‍රමාණවත්.
නැතුව මේ ഘോഷා කරනවා
කියන්නේ නැහැ. නෑ ස්වභාවයෙන්ම අපි උච්චාරණය කරද්දී ඇති වෙන තත්ත්වයක් ගැන
කියන්නේ.
එහෙම ගැටලුවක් ගාම හරියව ලේකට ගාම කියනවා නොකිය ඉඳීමම මම ඉතාලි කරන්නේ උෂ්ම කියලා කියන්නේ උණුසුම් වාතයක් පිට වෙනවා මේ අකුර ශබ්ද කරලා. සා හා සා හා
සෝමින් හා සා හා සා ඔය ඉතින් වැඩේ. ඒක බලන්න ගුණා
එතකොට දැනට අපි මම අවශ්‍ය තව ඊළඟ දවසේ එහෙනම් අපි ද්විතීය විභක්තිය ගැන කතා කරමු. අද ඊළඟ මොඩියුල් එක. මේ වෙනකම් තරල වාක්‍ය ටිකක් කියවන්න පුරුදු වෙලා ඉන්න ඊළඟ දවසේදී මම මේකත් අතට කරන්න ඉඳලා ආවේ අද ඊළඟ මොඩියුල් එක. පාලි පාඨ මංජරී පොතේ ඒක අරන් ඉන්න තියෙනවා. නැත්තම් එකක් තිබුණා දෙති මම දෙර එකෙක් හරි අරන් ඉන්නේ. අවර්ගාවදී පාඨ මණ්ඩලෙ ඉපත. පාලි පාඨ මණ්ඩලෙ පළවෙනි පොත. ඒකේ ඒකේ පළවෙනි පාඩම. පාඩමේ තියෙන ඒවා ටික බලාගෙන ඉන්න.
පාලි
පාඨ මණ්ඩලෙ. පාලි පාඨ මණ්ඩලෙ. ඒත් එක්කම මේකේ දැන් තේරෙන්නේ නැති වචන තියෙනවානේ. දැන් බුද්ධෝ කියලා තියෙනවා, විරෝචති කියලා තියෙනවා. මේ වගේ තේරුම් කොහොමද හොයාගන්නේ? මේකේ කෙලවරේම තියෙනවා. මේ පොත හොයාගත්තොත් බුද්ධෝ කියන එක මේ විභක්ති අයින් කරලායි අපි බලන්න ඕන. බුද්ධ කියන පදේ තේරුම පොතේ දීලා තියෙනවා. බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ. විරෝචති කියන එක නම් දීලා තියෙනවා පොතේම. සාමාන්‍යයෙන් ශබ්දකෝෂවල ඒ ක්‍රියාපදයක් වර නගලා තමයි පෙන්වලා තියෙන්නේ. ක්‍රියාපදයේ ප්‍රථම පුරුෂ ඒකවචන පදය පෙන්වලා තියෙනවා ශබ්ද කෝෂවල. ප්‍රථම පුරුෂ ඒකවචන පදේ පච්චති, ගච්ඡති, හසති, ධාවති එළිය. බහුවචන එතකොට මධ්‍යම පුරුෂ පදේ ඒවා නැහැ. ඒවා අපි හදාගන්න ඕන. තමයි ඒකියත් දන්නවනේ. එතකොට නාම පදවල ඒ විභක්ති මොකුත් නැතුව නාම පදයේ මූලික රූපේ තමයි පෙන්වලා තියෙන්නේ. බුද්ධෝ කියලා පෙන්නලා නැහැ. බුද්ධ කියලා තමයි තියෙන්නේ. මනුස්සෝ කියලා නැහැ. මනුස්ස කියලා තියෙන්නේ. ඒකට ඒ විදිහට පද වල අර්ථ හොයාගන්න ශබ්දකෝෂයක් ගන්න. ලයිබ්‍රරි තියෙනවා. කොල්ලත් සංස්කෘතික හොඳයි. ඒ ගද්දි බෞද්ධ සංස්කෘතිකකින් කරපු මුද්‍රණී වැරදි අඩුයි. අලුතෙන් මුද්‍රණී කරලා තියෙනවා ගුණසේනිකේ ඒකේ වැරදි තියෙනවා. ඒ නිසා පැරණි පොතක් ගන්න.
අරුබාර්
පිළිවෙත් අරුබාර් අරුබාර් අරන් තියාගෙන කියවන්න පුළුවන් වෙනවා නිසා දැන් මේකට මේකේ පළවෙනි පාඩම කියවන්න දෙනුම දැන් තියෙනවා. ඒ නිසා තමයි මේක කියවන්නේ. දෙවෙනි පාඩම කියවන්න තාම දෙනුම මදි. ඒක අපි කරන්නේ තව දවස් දෙකක් කරලා.
අර ස්වාමී මේ පොතේ නම මොකද?
මේක
නෑ කවුද කියන්නේ?
මේක ආදාමෝද චන්ද්‍රකීර්ති ශ්‍රී කියලා.
ඉතින් අපි කොහොමද මේක තියාගන්නේ?
කතා කරගෙන යන ගොඩ වැරදුණු තැන්. දැන් මම මටම සමහර වෙලාවට